ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
මේ වන විට මේ වසරේ පළමු පාසල් වාරය සඳහා දරුවන් වගේම දෙමාපියනුත් ලහිලහියේ සූදානම් වෙමින් සිටිනවා. ඒ වගේම තමන්ගේ පළමු පාසල් ගමන ආරම්භ කරන දරුවන් පිරිසකුත් මේ අතර සිටිනවා. ඔවුන් නැතම් විට යම් බියකින් සහ චකිතයකින් පසු වෙනවා තමන්ගේ මේ පළමු පාසල් ගමන සම්බන්ධයෙන්. ඉතින් මේ දිනවල වැදගත් කාරණාවක් වශයෙන් අපි මේ පළමු වරට අලුතින් පාසල් වෙත යන දරුවන් ඇන්ෂස් හෙවත් කාන්සා තත්වෙන් මුදවා ගැනීම සඳහා දෙමාපියන් දැනගත යුතු දේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න හිතුවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා වික්ටෝරියා ප්‍රාන්තයෙන් මනෝවෛද්‍ය නිසංසලා ලියනගේ වෛද්‍යතුමිය. අයිබෝන් කියලා ඔබතුමිය පිළිගන්නවා වෛද්‍යතුමිනේ ස්පේස් සිංහල සේවය වෙත.
අයිබෝන් ලැබුණ.
හොඳයි වෛද්‍යතුමිනේ, අපි එහෙමනම් මේ අලුතින් පාසල් වෙත යන දරුවන් ඇන්ෂස් හෙවත් කාන්සා ගතියෙන් පෙළෙන්නේ කුමන හේතුන් මතද යන කාරණාව සම්බන්ධයෙන් අවධානයක් යොමු කරමින්ම අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
ඔව් නිපුණ, දැන් අපි හැමෝගෙම ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් මේ පාසල් යාම ආරම්භ කිරීම කියන්නේ. කුඩා දරුවන්ටත් පාසල් යාම ආරම්භ කිරීම ඇත්තටම ඒගොල්ලන්ගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන දෙයක්. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඒගොල්ලෝ ගෙදර පුරුදු වෙච්ච යම් රුටින් එකක්, එහෙම නැත්නම් පිළිවෙලක් තියෙනවනේ. ඉතින් ওই පිළිවෙලෙන් අයින් වෙලා ඊට වැඩිය ටිකක් ගෙදරට වැඩිය තව ස්ට්‍රක්චර්ඩ් සෙටින් එකක් තමයි ස්කෝල කියන්නේ. ඉතින් ඊට වැඩි ක්‍රමානුකූලව වැඩ කරන්න ඕනේ තැනක්. ඉතින් ඒ වගේම දැන් සමහර දරුවෝ නම් පළවෙනි වසරට ඇතුළු වෙන කලින් කින්ඩර් හරි මොන්ටිසෝරි ක්ලාසස් වල ඉඳලා නම් යන්නේ. පොඩි ළමයි සංඛ්‍යාවක් ඉඳපු පන්තියක තමයි ඒගොල්ලෝ හිටියේ කලින්. ඊට පස්සේ ඉඳලා දැන් මේ ස්කෝලට යනකොට ඉතින් සමහර විට පන්තිය සිටින සිසුන් ගණනක් ඊට වඩා වැඩි, විවිධාකාරයේ සිසුන් හම්බ වෙන්න පුළුවන්. මේ වගේ කාරණා, මේ වෙනසකට මුහුණ දීම කියන එක සමහර දරුවන්ට නම් හරි එක්සයිටින්. ඒගොල්ලෝ හරි ආසයි ස්කෝලේ කොහොමද කියලා බලාගන්න. හැබැයි මේක හැම දරුවටම මේක මේ විදිහට වෙන්නේ නැහැ. සමහර දරුවන්ට මේක පොඩ්ඩක් ඇන්ෂස්, එහෙම නැත්නම් කාන්සාව ඇති කරන පොඩ්ඩක් සමහර අයට මේක පොඩ්ඩක් බියජනක වෙන්න පුළුවන් අත්දැකීමක්. ඉතින් මේ කාන්සා තත්ත්වයක් ඇතිවීම ඒ වගේ දේවල් මේ අන්කොමන් දේවල් නෙමෙයි. අපි බහුලව සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් දෙයක්. සමහර ලාවට ඒගොල්ලන්ට කලින් පන්තිවල ඉඳපු ඒගොල්ලෝ යාළුවෝ මගේ ඇරෙන්න පුළුවන්. ඒත් එක්කම ඒගොල්ලොන්ට අලුත් අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා, අලුත් යාළුවෝ ඇති කරගන්න. ඉතින් දැන් මේක මට කරගන්න පුළුවන් වේද කියලා චකිතයක් කුඩා දරුවන්ගේ මනසේ ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම අලුත් ගුරුවරුන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා සමහර ආච්චි සීයා එක්ක නැතුව පවුලෙන් බැහැර වෙලා ඉන්නට සිද්ධ වෙනවා ටික වෙලාවකට පාසල් කාලය තුල. ඉතින් එතකොට ඒගොල්ලොත් එක්ක පුරුදු වෙච්ච ජීවන රටාව, ඒ වගේම සමහර විට ගෙවල් වලින් ඒගොල්ලන්ට කරලා දීපු දේවල් තනියම කරගන්නට සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට තනියම ඉන්ටර්වල් එකට ඒගොල්ලන්ට ආහාර ගන්නට වෙනවා, තනියම වැසිකිළියක් පාවිච්චි කරන්නට වෙනවා, අලුත් තැනක මේවා හොයාගෙන යන්න ඕනේ ඒගොල්ලෝ. ඒ වගේම සමහර දරුවෝ ඉන්නවා ඊටත් වැඩිය සරල දේවල් වලට ඒගොල්ලෝ ඇන්ෂස් වෙන්න පුළුවන්. අපිට සමහරවිට හිතා ගන්නත් බෑ. සමහර දරුවෝ කියනවා මේ ඒගොල්ලෝ බය, ඒගොල්ලෝ හරියට ස්කෝලේ කියන ඇඳුම ඒගොල්ලන්ට ඇඳගෙන ද ඒගොල්ලෝ යන්නේ, තමන්ට අවශ්‍ය බඩු සෙට් එක තමන් ළඟ හරියට තියෙනවද, තමන් කැමති කෑම හම්බ වෙයිද. ඒ වගේ පොඩි දේවල් වෙනත් මේ කුඩා දරුවෙගේ මනසේ කාන්තාව ඇති කිරීමට තරම් හේතු වන්නට පුළුවනි. ඉතින් මේ දරුවන්ගේ ගොඩක් වෙලාවට ප්‍රධාන පොදු සාධක වශයෙන් ඇත්ත වශයෙන්ම මානසිකව තියෙන්නේ සමහර දරුවන්ගේ තියෙනවා මේ fear of failure කියලා අපි කියනවා. ඒ කියන්නේ යමක් අසමත් වෙයිද කියන බය සහ චකිතය නිතර නිතර මනසට නැගෙන දරුවන් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට සමහර දරුවන්ගේ තමන් ගැන තියෙන ආත්ම විශ්වාසයේ පොඩි අඩුකමකුත් මේ මං ඉහත කියපු දේවල් වලට හේතු වෙන්නට පුළුවන්. ඊට අමතරව ශාරීරික වශයෙන් මොනවායි රෝග වලින් පෙළෙන දරුවන්ට මේ අභියෝගය තවත් වැඩි වෙන්නට පුළුවන්. ඊටත් අමතරව මේ දරුවන්ගේ සාධක වලට අමතරව සමහර වෙලාවට පවුල් වල තියෙන ගැටලු, දෙමාපියන් අතර ඇතිවන ගැටලු, අඬ දබර, දෙමාපියන්ගේ වෙනීම්, එහෙම නැත්නම් අපි කියන සෙපරේෂන්, ඒ වගේ සාධකත් දරුවන්ව කාන්සාව ඇති කිරීම සඳහා පොළඹවන්නට පුළුවන්. ඒ වගේම සමහර දෙමාපියන් සිටිනවා ඒගොල්ලන්ගේ දෙමාපිය කරන, ඒ කියන්නේ පේරෙන්ටිං ස්ටයිල් එක ටිකක් ඕවර් ප්‍රොටෙක්ටිව් කියලා අපි කියනවා. ඕවර් ප්‍රොටෙක්ටිව් කියලා කියන්නේ දරුවගේ ඒ නිසි වයසට ලැබෙන්න වෙන වගකීමවත් ඉෂ්ට කරගන්නට අවස්ථාවක් නොලැබි හැමදේම දෙමාපියන් විසින් මේ පොඩි දරුවන්ට කරලා දීලා ඒගොල්ලන්ට ආත්ම විශ්වාසයක් ඇතිවීමට තරම්වත් අවස්ථාවක් ලබා නොදෙන දෙමාපියකරණයට ලක්වෙච්ච දරුවනුත් සිටිනවා. ඉතින් ඔවුන්ට මේ අවස්ථාව තවත් අභියෝගාත්මක වෙන්නට පුළුවන්. මීට අමතරව සමහර පාසල් සාධකත් දරුවන්ගේ කාන්තාව ඇති කිරීමට හේතු වෙන්නට පුළුවන්. දරුවා පාසලේදී සමහර වෙලාවට වෙනස් ලෙස සැලකෙනවා නම්, ඒ කියන්නේ අපි කියන ඩිස්ක්‍රිමිනේෂන්, එහෙම නැත්නම් බුලින්, හිරිහැර වලට ලක්වීමක් කලින් සිද්ධ වෙලා තියෙනවා නම් කුඩාවදී ඒගොල්ලොන්ට ඒ අත්දැකීමත් එක්ක තමයි ඒගොල්ලෝ මේ අලුත් පාසල් ජීවිතේ පටන් ගන්න. ඉතින් ඒ වගේ සමහර අත්දැකීම් තියෙන දරුවන්ට මේක තවත් අභියෝගයක් වෙන්නට පුළුවන් සාමාන්‍ය තත්ත්වයේ යටතේ සිදුවන වාටත් වැඩිය.
ඔව් වෛද්‍යතුමිනේ, මේ තමන්ගේ දරුවා පාසලට පළමු වරට යාම සම්බන්ධයෙන් කාන්සාගතයකින් පෙළීමේදී ඒ සම්බන්ධයෙන් දෙමාපියන් වශයෙන් නොකළ යුතු දේ මොනවද කියලත් අපි කැමති ඔබතුමියගෙන් දැනගන්න.
දැන් නිකුත් අපි දන්නවනේ දරුවන්ගේ සේෆ් බේස් එක, ඒ කියන්නේ දරුවන් තමන්ගේ ආරක්ෂකයන් ලෙස සැලකන්නේ තමන්ගේ දෙමාපියන්. ඉතින් සමහර වෙලාවට මේ තමන්ගේ දරුවා මුලින්ම පාසලට එක්ක යාම දෙමාපියන්ටත් ඇත්තටම කාන්තාව ඇති කරන අත්දැකීමක් වෙන්නට පුළුවන්. ඒක ටිකක් කලබල වෙනවා. ඉතින් එතකොට දැන් දරුවෝ හැමතිස්සෙම බලන්නේ දෙමව්පියෝ කොහොමද මේකට මුණ දෙන්නේ. ඒතර දෙමව්පියෝත් මේක පමණට වඩා කලබල වෙලා මේක උනොඩඩි අභියෝගාත්මක කරගෙන ඕ පමණට වැඩිය හිත කලබල කරගත්තොත් දරුවෝ ඒ ටික බලාගෙන තමයි ඉන්නේ. ඒගොල්ලෝ බලනවා අම්මයි තාත්තයි මෙච්චර බය වෙලා තියෙනවා නම් මේක ඇත්තටම අභියෝගයක් වෙන්න ඕනේ මට කියන එක. ඉතින් ඒ නිසා පමණට වඩා දෙමව්පිය ඇන්ෂස් නොවීම ඉතාමත්ම වැදගත්. ඉතින් මං ඒකට කරන්න ඕන කටයුතු ටිකක් කියලා දෙන්න. මං හිතන සූදානම් වීම තමයි ප්‍රධානම දේ අපිට ඒ තුලින් මේක නැති කර ගන්නට පුළුවනි. ඒ වගේම දැන් එක කොටසක් ප්‍රමාණයට වඩා මේක ගැන කලබල වෙනවා වගේම සමහර අය ඉන්න මේක ටිකක් ගණන් ගන්නෙම නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් සමහර දෙමව්පිය හිතනවා මේ වගේ ප්‍රශ්න අපිට තිබුණේ නැහැනේ, අපි පොඩි කාලේ ඔය වගේ දේවල් අපිට වෙලා තියෙන්නේ, කොයිට වැඩි කරදර වලට අපි ඔබලට මුණ දෙන්නේ, ඇයි අපේ දරුවන්ට බැරි එහෙම වෙන්න. ඉතින් එහෙම කියන ටිකක් මේක මේ වැඩි ගණන් ගන්න නැති සම්පූර්ණයෙන්ම මග ඇරලා දාන්න. ඒකත් එච්චරම හොඳ නෑ. ඔය අන්ත දෙකම ඒතරම්ම සුදුසු නැහැ. දරුවාගේ මානසික තත්ත්වය, දරුවා කියන්නේ වෙනස් පුද්ගලයෙක්, තමන් වගේම වෙන්නේ නැහැනේ දරුවෝ නේද? ගොඩක් දේවල් තමන් වගේ වුණාට අපි හැමෝම එක එක පුද්ගලයෝනේ. ඉතින් දරුවගේ කාන්තාව අවබෝධ කර ගැනීම, ඒක අර මං කිව්වා වගේ හේතු සාධක තියෙනවා නම් ඒ තුලින් දරුවා නැවතත් වැඩිපුර මේකට බය වෙන්න ඒක ස්වභාවිකයි, ඒක ගැන දැන ගැනීමත් ඒකට සූදානම් වීමත් මං හිතන්නේ බොහොම වැදගත් කියලා.
ඔව්, අපි සාකච්ඡා කරා දෙමාපියන් වශයෙන් නොකළ යුතු දේ. අපි කැමති ඔබතුමීගෙන් අවසාන වශයෙන් දැනගන්න වෛද්‍යතුමීනි, දැන් තමන්ගේ දරුවා කාන්සාගතයින් පෙළීමේදී ඒ සම්බන්ධයෙන් දෙමාපියන් විශේෂයෙන්ම කළ යුතු දේ සහ දරුවාව මානසිකව සැකසීම සඳහා දෙමාපියන් වශයෙන් කළ යුතු දේ සම්බන්ධයෙන්.
මේක ඉතාම වැදගත්. මම දැන් මුලින් මුල් කොටසේ කතා කරානේ මොනෝගේ හේතු නිසාද දරුවන් ඇන්ෂස් වෙන්නේ, ඊළඟට අපි ඒක සම්බන්ධයෙන් නොකළ යුතු දේවල්. ඉතින් ඇත්තටම අපිට මේ සම්බන්ධයෙන් සූදානම් වීම ඉතාමත්ම වැදගත්. මේ දෙමාපියන් මේ අවස්ථාවට මුහුණ දීමට කළ යුතු දේ මම කොටස් දෙකකට බෙදලා සාකච්ඡා කරන්නම්කෝ. ඉස්සෙල්ලාම පාසල් ආරම්භ වීමට පෙර, ඒ කියන්නේ ඉස්කෝලේ පටන් ගන්න කලින් අපි මොනවද කරන්න පුළුවන්? පාසල ආරම්භ වෙලා දරුවා ඉස්කෝලේ යන පටන් ගන්නතර පස්සේ අපිට මොනවද කරන්න පුළුවන් කියලා. මම හිතනවා ඉස්කෝලේ පටන් ගන්න කලින් ප්‍රධාන වශයෙන්ම කරන්න ඕන දේ තමයි පෙර සූදානම. දැන් මේ තියෙන විශේෂ කාලයක් නේ නිකුණ, දැන් මේ කොවිඩ් තත්ත්වය යටතේ පාසල්වල කොවිඩ් ඇතිවීම වැළැක්වීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් පාසල් මගින් නිරතුරුව දෙමාපියන් දැනුවත් කරනවා කොහොමද දරුවාව පාසලට රැගෙන ඕනේ, මොන ගේට්ටුවෙන්ද ගේන්න ඕනේ, මොනවද වේටින් ඒරියාස්, කොයි වෙලාවටද දරුවා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් පාසලින් ලැබෙන ඊමේල් හරි පණිවිඩ මගින් ඒවත් එක්ක අවධානයෙන් සිටීම. නැත්තම් පළවෙනි දවසේ ඕක මහා කලබලයක් වෙනවා. ඒතර දරුවා පටන් ගන්නේ ලොකු කලබගෑනියකින්. ඉතින් දරුවෝ කියන්නේ කුඩා මනසක් නේ තියෙන්නේ. ඉතින් ඒකලොන්ට තේරෙනව නම් මේ සමහර දේවල් හරි ප්‍රෙඩිකටබල් නෑ. ඒ කියන්නේ අනුමාන කරන්නට බෑ එකපාරට සිද්ධ වෙන්නේ කියනවා කියලා දරුවාට දැනෙනවනම් ඒකෙන් ඉතින් ඇන්සයිටි එක ඇති වෙන එක කතා කරන්න දෙන්නේ. වැඩි හිතුව වශයෙන් අපි උනත් හරි බයයිනේ, අපිට දෙයක් පාලනය කර ගන්නට බැරි නම් එකපාර කන්ට්‍රෝල් එකෙන් ගිලිහිලා යනවනේ. ඉතින් ඒක ඒ වගේ දේවල් ඉස්සෙල්ලාම අවබෝධ කර ගන්නට ඕනේ. ඊළඟට අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තු, ඇඳුම් පැළඳුම්, යුනිෆෝම්, එතකොට වෙන කෑම පෙට්ටි, වතුර බෝතල්, ඒ වගේ දේවල් ලැයිස්තුවක් හදලා ඒවා ක්‍රමානුකූලව සූදානම් කරගන්න. ඒ වගේම දරුවත් ඒ කටයුතු වලට සම්බන්ධ කර ගැනීම ඉතාම වැදගත්. ඒතර දරුවටත් අපි අවස්ථාවක් දෙන්න ඕනේ යාට කැමති දේ තෝරගන්න. ඒතර එයත් ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක අලුත් දෙයක් නේ. එයා දන්නා දැන් ක්‍රමක්‍රමයෙන් එයා මේ ඉස්කෝලේ යන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ කියන එක. ඒ වගේම ඉස්සර නම් අපි කියනවා පුළුවන් නම් පාසල පටන් ගන්නට කලින් දරුවත් එක්ක ඉස්කෝලේ ළඟට ගිහිල්ලා දරුවට පිටනේ තියෙන තැන, ටොයිලට් තියෙන තැන ඒව පෙන්වන්න පුළුවන් නම් වැඩිය හොඳයි. හැබැයි මම හිතන්නේ කොවිඩ් තත්ත්වයටදී ඒ වගේ දේවල් වලට නම් දැන් යම් යම් වාරණ තියෙනවා. ඉතින් ඒක කරන්නට බැරි වෙයි. නමුත් අපිට පුළුවන් නම් පින්තූර මගින් හරි මේ ඉස්කෝලේ මෙන්න මෙහෙමයි, ඔයාගේ ටීචර් මෙන්න මෙයා තමයි, ඉතින් ඒ වගේ පෙන්වලා දරුවට මුලින් සූදානමක් දෙන්න පුළුවන් නම් එයාට දැන් හුරුයි මේ පරිසරය යනකොට. මෙයා යන්නේ සම්පූර්ණ නුහුරු නුපුරුදු තැනකට නෙවෙයි, යම් පුරුදු වෙච්ච තැනකට. ඒ වගේම පාසල් ආරම්භ වීමට කලින් කරන්න පුළුවන් තව දෙයක් තමයි දැනට තියෙන රුටීන් සහ ෂෙඩියුල්ස්. දවසේ දරුවා කොහොමද දැනට දවස ගෙවන්නේ ඒක පොඩ්ඩක් වෙනස් කරන්නට වෙනවා. දැන් උදාහරණයක් විදිහට නැගිටින වෙලාව උදේට, උදේට ආහාර ගන්න වෙලාව, දවල්ට පොඩි පොඩි නිදා ගන්නවා නැප් ටයිම් කොහොමද මැනේජ් කරගන්න ඕනේ, ඊළඟට දරුවෝ කොච්චර වෙලා ටීවි ස්ක්‍රීන්, කම්පියුටර්, ෆෝන්ස් ඒ වගේ දේවල් වලට දරුවා දැනට යොමු කරන කාලේ අනිවාර්යයෙන්ම අඩු කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ළමයා සෙල්ලම් කරන වෙලාවල්, ඒ වගේම රැට නිින්දට යන වෙලාවල් මෙන්න මේ රුටින් එක හදන්න වෙනවා. ඉස්කෝලේ යන්න පටන් ගන්න කලින් ක්‍රමයෙන් අපි ඒක දැන් නිවාඩු කාලෙම හදලා තියෙනවා. ඒක දරුවට ලේසි. සමහර සරල දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදියට පාසලට ගියාම කවුරුත් දරුවට කෑම කවන්නේ නැහැනේ. ඉතින් තනියම කෑම ටික අරගෙන කන හැටි, ඊළඟට පුළුවන් නම් ගෙදරදී පැන්සලක් කොහොම දල්ලන්නේ, ඊළඟට ওই සමහරලාවට කවදාවත් ඕගොල්ලෝ කතුර පාවිච්චි කරන්න තාම දරුවට දීලා නැත්නම් කිඩ් ෆ්‍රෙන්ඩ්ලි සිසර්ස් කියලා තියෙනවා. කියන්නේ දරුවෝ අනතුරක් නොකරගෙන ඒ උපකරණ පාවිච්චි කරන්නට තීර විශේෂයෙන් හදපු උපකරණ තියෙනවා. ඉතින් ඒව අරගෙන දරුවන්ට චුට්ටක් ඒක පුරුදු කරොත් එයාට ලේසි වෙයි ඉස්කෝලේට ගිහිල්ලා ඕක ඉස්කෝලේදී කරන්නට. ඒ වගේම දැන් ගොඩක් වෙලාවට මේ ඉස්කෝලේ යන්න වෙනවා කියලා දැනගත්ත ගමන්ම සමහර ළමයි පටන් ගන්නවානේ නහයෙන් අඬනවා කියලා අපි කියන්නේ. අනේ මට බයයි අම්මේ මේක මොකක් වෙයිද. ඉතින් ඕක අහුන්කම් දෙන්න. මම අර ඒවල කිව්වා වගේ ඕක මේ නෑ නිකම්ම හරියයි ඕක කියලා අතහැරලා දාන්න යන්නත් එපා. ඉතින් දරුවට අහුන්කම් දෙන්න, ඒගොල්ලන්ට හැමදෙස්ම පෙන්නලා දෙන්න. ආ ඉස්කෝලේ යන එකේ හොඳ දේවලුත් තියෙනවා. ඔයාට අලුත් යහළුවෝ හම්බුනේ, ඔයාට ෆන් ගේම්ස් කරන්න පුළුවන්, ඊළඟට ඔයා ආස වැඩ ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් ඒ වගේම ඊට කලිනුත් සමහර විට දරුවාට මේ වගේ අභියෝග තිබුණා නම් සමහර දරුවා ඒව ජයගෙන ඇති. මුලිනුත් එයා බයෙන් නම් මොන්ටිසෝරි කින්ද ගියේ, එතෙන්දී එයා කොහොමද අලුතින් යාළුවෝ ඇති කරගත්තේ. ඉස්කෝලේ සම්බන්ධයෙන්ම දේවල් නෙමෙයි, දරුවාගේ වෙන දක්ෂතා තියෙනවා. බලනවා කොච්චර ඔයාට ලස්සනට සිංහ කියන්න පුළුවන්, ඔයා ලස්සනට චිත්‍ර අඳිනවා, ඔයා ලස්සනට පාට කරනවා, කොලා ලැබෙනවා. ඉතින් ඔයා හොඳ දරුවෙක්, ඔයාට මේක කරගන්නට පුළුවන්. ඔයා ජයග්‍රහණයන් ලැබපු දරුවෙක් කියන එක මතක් කරලා දෙන එකත් පාසල ආරම්භ වීමට පෙර අපිට දරුවාව මානසික සූදානම් කරන්නට පුළුවන් හොඳ ක්‍රමයක්. දැන් පාසල පටන් ගත්තට පස්සේ දැන් දරුවා ඉස්කෝලේ යන්න ගත්තාම එයාගේ අවශ්‍යතාවලට හුඟකම් දෙන්න. ඒ සමහර වෙලාවට අපි හිතන මේ හැමදාම දරුවගෙන් අහන්න ඕනේ අද ඉස්කෝලේ මොකද වුනේ, අද ඉස්කෝලේ මොකද වුනේ. සමහර වෙලාවට ඒක කතා කරන්න කැමති නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට බලෙන්ම ගිහිල්ලා මේ දරුවට කරදරයක් වෙන විදිහට අහන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. සමහර වෙලාවට ඉතින් හැමදාම සුන්දර දවස් වෙවිලි යාළුවා තරහ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ළඟ දඟලා මේ කිඳගෙන හිටියා නම් ඒ ළමයාගෙන් කරදර වෙච්ච දවසක් වෙන්න පුළුවන්. ඉතින් දරුවා කතා කරන්න කැමති හැම වෙලෙම දරුවාට ඒක කතා කරන්න හැමතිස්සෙම තමන් ඉන්නවා. අම්මා තාත්තා මේ මගේ උදව්වට මගේ ළඟ ඉන්නවා, මට ඕන දෙයක් ගෙදර ඇවිල්ලා කියන්න පුළුවන් කියන මානසික වාතාවරණය දරුවාට ලබා දෙන්න. ඒක සමාජයට පොඩි ප්‍රායෝගික පිළිතුරක් අපිට ලබා දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මට යාළුවෝ කවුරුත් නැහැ, මට කිසිම කෙනෙක් මගෙත් එක්ක යාළුවෙ නැහැ කිව්වොත් අපිට කියන්න පුළුවන් ආ සමහරලට ඒගොල්ලෝ තියෙනවා බෙන්චස්. ඉතින් ඒ වේටින් ඒරියාස් වල තියෙන බෙන්ච් එක යාළුවෙක් කෙනකල් වාඩි වෙලා ඉඳලා එන යාළුවෙක් අලුතෙන් හදාගෙන කතා කරන්නට, අලුත් යාළුවාට මොන හරි ඊළඟ දවසේ පොඩි ටෑග්ගක් වගේ දෙයක් එක අරගෙන ගිහිල්ලා යාළුවාව දිගටම කොහොමද තියාගන්නේ, මේ වගේ පොඩි පොඩි ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් දෙමාපියෝ විදිහට අපිට ලබා දෙන්නට පුළුවන්. ඊළඟට දෙයක් කරගන්නට බැරි නම් උදව්වක් ඉල්ලීම කෙනෙක්ගෙන් තමන්ගේ දුර්වලකමක් නොවන බව දරුවට අඟවන්න. අපි හැමෝම කරදරයක් චිත්ත පීඩාවක් වුණාම උදව් ඉල්ලනවානේ. ඉතින් දරුවට කියන්නේ ඒක දුර්වලකමක් නෙවෙයි කියන එක. ඒ වගේම උදේ දරුවව හොඳින් නිරීක්ෂණය කරන්න. සමහරවිට කාන්තා තත්ත්වය ටිකක් වැඩි වුණොත් දරුවගේ නිින්ද, ආහාර රුචිය වෙනස් වෙන්නට පුළුවන්. සමහරවිට ටික දවසකින් මේගොල්ලන්ට අමුතු බඩේ කැක්කුම්, ඔළුවේ කැක්කුම් හැදෙන්න පුළුවන්. මේ ඉස්කෝලේ යන වෙලාවට තමයි ලෙඩ ටික ඔක්කොම. හැබැයි නිවාඩු දවසට සෙනසුරාදාට කිසි ප්‍රශ්නයක් නැහැ. සමහරවිට ඉස්කෝලේ ළඟට ගිහිල්ලා බඩේ කැක්කුමයි කියලා ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වගේ සමහර චර්යාවල වෙනස්කම් ඇන්සයිටි විදිහට අපිට පේන්නට පුළුවන්. ඒ වගේම දරුවා එක්ක නිතර කේන්ති ගන්නවා නම් ඉතින් මේ වගේ මොනවා හරි වෙනස්කමක් තියෙනවා කියලා දරුවෝ හොඳින් නිරීක්ෂණය කරන්නට පුරුදු වෙන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දරුවත් සමග දරුවගේ පාසලත් සමග සම්බන්ධ වෙන්නට දැකිලෙන්නට එපා. ගුරුවරුන් සමග නිතර සම්බන්ධයෙන් පසුවන්න, ඔවුන් සමග සන්නිවේදනය කරන්න, ඔවුන්ගෙන් අවශ්‍ය උදව් උපකාර ලබා ගන්නට පැකිලෙන්න එපා. ඒ වගේම දරුවා ලබා ගන්නා ජයග්‍රහණ අගය කරන්නට පුරුදු වෙන්න. ඊළඟට පාසල කියලා කියන්නේ අපි හිතනවා මේ දැනුම ලබා ගැනීමට පමණයි පාසල් තියෙන්නේ කියලා. නෑ, එහෙම නෙවෙයි. නොලෙජ් කියනක වැදගත් දරුවට. නමුත් ඊට අමතරව දරුවාගේ ක්‍රිටිකල් තින්කින්, ඒ කියන්නේ විවේචනාත්මක චින්තනය කියලා අපි කියනවා, ප්‍රශ්නයක් ඇති වුණාම කොහොමද සිතන ක්‍රමවේදය, ගැටලු නිරාකරණය කරන ක්‍රමවේද, අනිත් කෙනෙකුට ගෞරවය දැක්වීම, ඒ වගේම අභියෝගයන්ට මුහුණ දෙීමේදී නොසැලෙන බව ඇති කිර ගැනීම, සන්නිවේදන කුසලතා, මේ වගේ, ඒ වගේම නායකත්ව ලක්ෂණ, මේ වගේ ගොඩාක් දේවල් දරුවෙක්ට පාසල තුළින් ලැබෙනවා. ඉතින් නොලෙජ් එක විතරක් මත බේස් කරගෙන ඔබගේ දරුවා අනිත් දරුවන් සමග සංසන්දනය කිරීමෙන් වළකින්න. ඔබේ දරුවා කියන්නේ වෙනස්ම කෙනෙක්. වෙන දරුවෝ සමහර විට මේ ඉක්මනට මේ අලුත් පාසලට හුරු වුණාට ඔබේ දරුවා කොහොමද පොඩ්ඩක් ඒකට පසුගාමි වෙන්න පුළුවන්. එහෙම කියලා කවදාවත් දරුවා වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරන්නට එපා. මේ කාන්තාව දිගටම පවතිනවා නම්, කියන්නේ මාසයක් දෙකකට වැඩියක් පවතිනවා නම්, දරුවා ඉස්කෝලේ යාමට අදිමදි කරනවා නම් අවශ්‍ය ප්‍රදේශන සේවා ඒ වගේ දේවල් වලට යොමු වෙන්නට පැකිලෙන්නත් එපා. ඉතින් මම හිතනවා මෙන්න මේ සරල ක්‍රම ටික අනුගමනය කිරීමේ දරුවාගේ පාසල් ගමන සුන්දර ඒ වගේම ප්‍රියජනක අත්දැකීමක් බවට පත් කරන්නට දෙමාපියන් වශයෙන් අපිට හැකියාව ලැබෙයි කියලා.
ඔව්, අපි සාකච්ඡා කරමින් සිටියේ පළමු වරට අලුතින් පාසල් වෙත යන දරුවන් ඇන්ෂස්වත් කාන්සා තත්වයෙන් මුදවා ගැනීම සඳහා දෙමාපියන් වශයෙන් දැනගත යුතු දේ සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ සිට අපත් සමග සම්බන්ධ වුණු මනෝවෛද්‍ය නිසංසලා ලියනගේ වෛද්‍යතුමියත් සමග. එමනම් වෛද්‍යතුමියනි, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි නිපුණ මේ අවස්ථාවට.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.